ගරුල ආකන්දමතුමා ඔබතුමා කතාව පටන් ගන්න.
මෙයාන්න දන්න එපා. අරවාදල මට විනාඩි
ප්‍රශ්න දාන පිළිතුරු දුන්නනේ. ප්‍රශ්න දාන පිළිතුරු දැන් එහෙට වෙන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. කාලය පිළිබඳ ඔබතුමාගේ ගැටලුවට පිළිතුරක් ලබා දුන්නනේ. ගරු ලාල්කන්ද ඇමතුමා
ගරු
ඔබතුමාට විනාඩි 20ක්
සාධක සභා සභාපතිතුමියා මෙවර අයවැය සම්බන්ධයෙන් කිමුල් කඳුළු හෙළන අපේක්ෂා බලගත්තයට පත්වෙච්ච විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට උත්තර දෙන්න අවශ්‍ය වෙනවා. මොකද බොහෝ දෙනෙක් කතා කරනවා අපිට මාලිමාවට ඡන්දය දීපු ඡන්දදායකින්
මේ
අයවැයෙන් කඩගාටුවට පත් වෙලා ඉන්නවා කියලා. ඒ වගේම මේ පාර අයවැයෙන් අපේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් කඩගාටුවට පත් වෙලා ඉන්නවා කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු කිඹුල් කඳුළු අඬනවා, කිඹුල් කඳුළු හෙළනවා අපිට
ඇහෙනවා.
ඒ වගේම තමයි බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරු උත්සාහ කරනවා මේ ආර්ථිකයේ මූලධර්මය මොකද්ද කියලා අහගන්න.
සංවිධායකතුමා
මූලධර්මය ගැන පැටලෙලා ඉන්න
ගරු සභාපතිතුමියනි, දයසිරි ජයසේකර මන්ත්‍රීතුමායි කතාවේදී කාගෙවත් නමක් කිව්වේ නැහැ. රාලහාමි කියලා කිව්වේ.
නම කියවුණා.
රාලහාමි කිව් එකට සෑහෙන වෙලාවක් දුන්නා. කරුණු පැහැදිලි කරන්න. සෑහෙන වෙලාවක් දුන්නා. කරුණාකරලා එතුමාට දෙන්න අවස්ථාව.
නම කියවුණා.
ජයසිරිට දෙන්න අවස්ථාව.
ගරු ලාල්කන්ද ඇමතුමා කතාව කරගෙන යන්න.
ගරු නියෝජ්‍ය කාර්ක සභාව
සභාව නියන වෙන්න කතාව කරගෙන යන්න දෙන්න.
විපක්ෂයේ
මන්ත්‍රීවරුනි සභාව නියන වෙන්න සම්බන්ධයෙන්
බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබෙන බව පේනවා. ඒ ප්‍රශ්නවලට මම බලාපොරොත්තු වෙනවා එක්තරා ආකාරයක උත්තරයක් දෙන්න. මොකද ඉන් දිගටම
අසත්‍ය
කරුණු ප්‍රකාශ කරමි.
අනු දෙක අක්කා, ගරු කතාන ගරු මන්ත්‍රීතුමියනි, මම කිසිවිටක මේ සිද්ධිය සම්බන්ධව එතුමාගේ නම කිව්වේ නැහැ. හැබැයි එතුමාගේ නම මම කිව්වා. ඒ කිව්වේ ගුරුවරු සම්බන්ධව ආපු කාරණේදී. ඉතින් ඔබතුමා ඒකට උත්තරයක් දෙන්න. මේකයි මම කිව්වේ. රාලාමි කිව්වම නැගිටලා ඔක් කියන්න යන්න එපා. මම ඔබතුමාට කිව්වේ නැහැ රාලාමි කියලා කිව්වේ. ඉතින් මම ඒකයි කියන්නේ, රාලාමිගේ වැඩේ කරන්න යන්න එපා. රාලාමිගේ වැඩේ කියපාරක් කරන්න ගියා කිව්වදනේ. ඉතින් වැරදි ඒක.
මේ සභාවේ කාලය අපතේ අරින්න එපා. ගරු ලාල්කන්ද ඇමතුමා ඔබතුමායි කතා කරන්න. ගරු ලාල්කන්ද ඇමතුමා ඔබතුමායි කතා කරගෙන යන්න.
මෙවර අයවැය සම්බන්ධයෙන් අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු වගේම මේ අයවැයට විරුද්ධව කතා කරන බොහෝ දෙනෙක් අසත්‍ය මත පල කරමින් තිබෙනවා. වෙලාවකට ඇඩම් ස්මිත් ගැන කියනවා, තව වෙලාවකට කාල් මාක්ස් ගැන කියනවා, මං අහගෙන ඊයේත් කියනවා. සමාජ වෙළඳපොළ ආර්ථිකය පිළිබඳව ඒ මතය පිළිගන්න අය මේකට හරි සතුටින් ඉන්නවා කියලා කියනවා. මේ විදිහට අපේ ආර්ථික මොඩල් එක මොකද්ද කියලා, අපේ අයවැය ආර්ථික මූලධර්මය මොකද්ද කියලා අඳුරේ අතපත ගාමින් දඟලන, හිතාගන්න බැරුව වාසි බස් දොඩවන අයට උත්තරයක් දෙන්න ඕන කියලා මම කල්පනා කළා. පළවෙනි දේ තමයි කියන්න ඕන විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට සහ එළියේ සමහර කෑ ගහන අයට, අපි ඇඩම් ස්මිත්ව ප්‍රතික්ෂේප කරලා ගොඩක් කල්, ඒක බොහොම කල්, එයාගේ වැඩපිළිවෙල, එයාගේ ආර්ථික ලිබරල්වාදය ආවට පස්සේ ඉතාම ටික කාලෙන් යුරෝපයේ ජනතාවම යුරෝපයේ විද්වත්තුම යව ප්‍රතික්ෂේප කරා. ඒ ආර්ථික මොඩල් එක. මොකද්ද මූලධර්මයේ? රජය ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ නැත. ඇඩම් ස්මිත් යුරෝපයෙන් බයව පැන්නුවා. යුරෝපයෙන් බයව ප්‍රතික්ෂේප කරා. ඒක අපි බාර අරගෙන නැහැ. පළවෙනි දේ අපි කියන්න ඕන අපේ අයවැය තුල ඒක මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. අපි රජය ආර්ථිකයට සම්බන්ධ වෙනවා. ඉතා පැහැදිලි. ඉතා පැහැදිලි අපි රජය ආර්ථිකයට සම්බන්ධ වෙනවා. අපේ අයවැය පුරාම රජය ආර්ථිකයට සම්බන්ධ වෙන හැටි ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ වගේම තමයි කාල් මාක්ස් ගැන කිව්වා ඊයේ. කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය බිහි වුණේ ඇඩම් ස්මිත් අසාර්ථක වෙච්ච නිසා. ඇඩම් ස්මිත් තමයි කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය ඇතිවෙන්න අදාළ කරන පදනම් දෙන්නේ. ඒක තමයි කතාව. ඒ නිසා ඇඩම් ස්මිත්ව ප්‍රතික්ෂේප කරා එයාගේම ගෝලියොත්. ඇඩම් ස්මිත්ගේ ගෝලියොත් ලිබරල්වාදී ආර්ථිකය ගැන මෙතන කියපු නිසා මේ අයවැය මම මේ කියන්න හිටපුවා නෙමෙයි. දැන් ඇතිවෙච්ච සාකච්ඡාවත් එක්ක හරි. එයාගේම ගෝලියෝ ඇඩම් ස්මිත්ගේම ගෝලියෝ 1800 ගණන් වල අගහරියට යනකොට සමාජ ලිබරල්වාදයක් ගැන කතා කරන්න පටන් ගත්තා. රජයේ ආර්ථිකය සම්බන්ධ වෙන්න ඕන යම් පමණකින් අත්‍යවශ්‍ය දේවල් වලට කියලා සමාජ ලිබරල්වාදයක් ගැන කතා කරා. සමාජ ලිබරල්වාදයක් ආවෙම ඇඩම් ස්මිත් අසාර්ථක වෙච්ච නිසා. සමාජ ප්‍රශ්න වලට උත්තර තිබෙන්නේ නැති නිසා. ඒ නිසා අපේ අයවැයේ ඔය කියන සම්භාව්‍ය ලිබරල්වාදය නෑ ඇඩම් ස්මිත්ගේ. ඒක අපි අයින් කරලා තියෙනවා. ඊළඟට සමාජ ලිබරල්වාදයක් නෑ අපේ අයවැයේ. ඒකත් අපි අයින් කරලා තියෙනවා. ඒ වගේම තමයි සමාජ ලිබරල්වාදී කතාව එක්කම යුරෝපේ ආවා ඊළඟ කතාවක්. රජය සම්පූර්ණයෙන්ම ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඕන කියලා. සෝවියට් දේශයේ මූලික කරගෙන. ඒකත් අපි පිළිගන්නේ නැහැ. අපේ අයවැය දිහා බැලුවම ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා රජය මුළුමනින්ම ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ නැහැයි කියලා. ඒක ඉතා පැහැදිලිව තියෙනවා අපේ වැඩපිළිවෙල දිහා බැලුවම. අපි රජයේ මැදිහත් වීමකුත් තියෙනවා, තවත් මැදිහත් වීම තියෙනවා. ඊළඟ කාරණේ තමයි නවලිබරල්වාදයක් ගැන කතා කරනවා. නවලිබරල්වාදය ගැන කතා කරනකොට මේක දැන් නවලිබරල්වාදයේ අයවැයලු. ඊළඟට තව කවුදෝ මන් දැක්කා කියලා කියනවා එළියේ රජයේ ගොඩක් දේවල් වලට සම්බන්ධ වෙලාලු. ආපහු කියනවා. ආයි කියනවා මේක නවලිබරල්වාදී. නවලිබරල්වාදී නම් රජයේ කොහොමද ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ? අපි රජයේ පංගුව වැඩි කරලා තියෙනවා. නවලිබරල්වාදයේ මූලධර්මය මොකද්ද? ජේ.ආර්. ජයවර්ධන කියනාවේ රජය ක්‍රමානුකූලව මුළුමනින්ම ආර්ථිකයෙන් ඉවත් වීම. මුළුමනින්ම ඇඩම් ස්මිත් හිටපු දැන්ට ආපහු යන්න තමයි රනිල් වික්‍රමසිංහ සහ ජේ.ආර්. ජයවර්ධන පටන් අරගෙන ඉස්සරහට ආවේ. මේක රනිල් වික්‍රමසිංහගේ අයවැයලු. රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළක් තිබ්බද රජය තියාගන්න? නෑ, එයා රජය අකුලමින් ගියේ. අපි රජය අකුලන් නැති බව මේ අයවැයෙන් ඉතා මැනවින් පෙන්නුම් කරලා දීලා තිබෙනවා. රජයේ ආර්ථිකය අපි අකුලන්නේ නැහැ. ඒ වගේම තමයි රජයේ සේවකයෝ. රජයේ සේවකයෝ වැඩි කීකී කෑ ගැහුවා. ඇත්ත. වැඩි වෙලා තියෙන්නේ කොහෙද? ඉතා පැහැදිලි. එක එක ඇමතිවරු තම තමන්ට ඕන අය බඳව ගත්තා තම තමන්ගේ ප්‍රදේශවලින්. ඒක කියලා ඕන කියන්න රජයේ සේවකයෝ වැඩි කියලා. නමුත් අපි පෙන්වලා දීලා තියෙනවා රජයේ සේවකයෝ අත්‍යවශ්‍ය තැන් වලට බඳවා ගන්නවා කියලා. අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවනවා කියලා. ඒ අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවන්න තමයි 30,000ක මේ වතාවේදී පමණ 30,000ක් රාජ්‍ය සේවකෝ බඳවා ගන්න වැඩපිළිවෙලක් අපි ගෙනල්ලා තියෙනවා. ඊළඟට කියන්න ඕනේ එහෙනම් මොකද්ද දැන් අපේ ආර්ථික මූලධර්මයේ මේ අහනවනේ. සමාජ ලිබරල්වාදීන් හරි සතුටින් ඉන්නවලු. සමාජ වෙළඳපොළ ආර්ථිකය අර ජර්මනියේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ බටහිර ජර්මනියෙන් පැත්තෙන් ආපු සමාජ ලිබරල්වාදී සමාජ වෙළඳපොළ ආර්ථිකය ගැන අදාළ අය සතුටින් ඉන්නවලු. එයාට කියන්න තියෙන ඔක්කොටම එහෙනම් දැන් මොකද්ද අපේ ආර්ථික ප්‍රතිපත්තිය? අපේ ආර්ථික මූලධර්මය. අපේ ආර්ථික මූලධර්මය තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. ඒක තමයි අපේ ආර්ථික මූලධර්මය. අපේ මුළු අයවැය පුරාම තියෙන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. මෙච්චර කාලයක් ආර්ථිකයට ප්‍රජාතන්ත්‍රවාදය දීලා තිබෙද? ආර්ථිකය හදාගත්ත ඒකාධිකාරී ආර්ථිකය දුන්නේ යාළු මිත්‍රයන්ට, ගජමිතුරන්ට. පොල්තෙල් ගේන්න දුන්නේ කීප දෙනාටයි. නංගන් එක කියන්න පුළුවන්. හාල් ව්‍යාපාරයේ පවත්තන් යන්න දුන්නේ කීප දෙනාටයි, ගජමිතුරන්ට. එහෙම තමයි මේගොල්ලෝ වැඩ කරේ. ඒ නිසා ඉතා පැහැදිලිව කියන්න ඕන, අපි ගෙනල්ලා තියෙනවා හැම කෙනෙක්ම ආර්ථිකයට සම්බන්ධ කරගන්න මූලධර්මය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන මූලධර්මය. ඒ නිසා තමයි රජයේ පංගුවට රජය සම්බන්ධ වෙන්නේ. රජයත් කොටසක් කරනවා. ඒකට අදාළ කරන රජයේ පංගුව රජය ගන්නවා. රජයේ සාධාරණව ගන්නවා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අපි ඒක. ඒ වගේම විදේශ ආයෝජකයන්ටත් එන්න පුළුවන්. අපි කවදාකවත් ප්‍රතික්ෂේප කරලා නැහැ. විදේශ ආයෝජකව සම්බන්ධ වුණාම ඒගොල්ලන්ගේ සාධාරණ පංගුව ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. අපේ සාධාරණ පංගුව අපි ලබා ගන්නවා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයේ කියන්න කාටද දැනගන්න එක, ඒක තමයි අපේ ආයෙ තියෙන්නේ. හැම කෙනෙකුටම ආර්ථිකයට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙන්න බැරි කවුරුත් නැහැ. තනි තනි බුද්ධලයන්ටත් ආර්ථිකයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සමූපකාරවලට ආර්ථිකයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක තියෙනවා අපේ ආයෙ. ඒ වගේම තමයි පෞද්ගලික අංශ, රජය, සමූපකාර, තනි තනි බුද්ධලයෝ, විදේශ ආයෝජන, මේ ඔක්කොම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වෙන හැමතෙම තමන්ගේ සාධාරණ පංගුව ලබා ගන්න පුළුවන්. ඒක තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මය. ඒ මූලධර්මය මත පදනම් වෙලා තමයි මුදල් ඇමතිතුමා, ගරු ජනාධිපතිතුමා මෙවර අයවැය ඉදිරිපත් කරේ. ඒක තවදුරටත් තහවුරු කරන්න ඕන නම් ඇයි රජයේ සේවකයන්ගේ වැඩු වැඩි කරේ? පෞගේ කාලේ වැඩි කරේ නැහැ. අත්තරලා දාලා තිබ්බේ. මූලික වැඩුම එක තැනමයි තිබ්බේ. රජයේ සේවකයෙකුට වැටුප්පඩි කරන්න ඕන ජීවන වියදම ඉහළ යනකොට. මේ රටේ ජීවන වියදම විශාල වශයෙන් ඉහළ ගියා. රජයේ සේවකයන්ට තනියම වැටුප්පඩි කරගන්න බෑ. එහෙනම් රජයේ මැදිහත් වෙලා වැඩි කරන්න ඕන. මූලික වැටුප ඉහළ දැම්ම විතරක් නෙමෙයි, මූලික වැටුප ඉහළ දානකොට තව බොහෝ දේවල් ඉහළ යනවා. තව බොහෝ දේවල් ඉහළ යනවා. ඒ වගේම තමයි පෞද්ගලිකංශේ. පෞද්ගලිකංශේ මූලික වැටුප ඉහළ දාලා තියෙනවා. ඇයි ඒ? ඒ අය ආර්ථිකයට දායක වෙනවා. අන්න ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී. රජයේ සේවක ආර්ථිකයට දායක වෙනවා, සම්බන්ධ වෙනවා. අන්න ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී. හැම කෙනෙක්ම සම්බන්ධ වෙන අයට තමන්ට සාධාරණ පංගුවක් ලැබෙන්න ඕන. ඔවුන්ගේ සාධාරණ පංගුව මෙච්චරකල් ලැබුණේ නැහැ. රජයේ සේවකයාගේ සාධාරණ පංගුව ලැබුණේ නැහැ. පෞද්ගලිකංශ සේවකයාගේ සාධාරණ පංගුව ලැබුණේ නැහැ. ඒගොල්ලෝ ආර්ථිකයට දායක වුණාට අපේ වතු ජනතාවට සාධාරණ පංගුව හම්බුන්නේ නැහැ. ඔවුන් ආර්ථිකයට දායක වුණාට. ඒ වගේම අපේ විශ්‍රාමිකයන්ට සාධාරණ පංගුව හම්බුන්නේ නැහැ. ඒ නිසා ඒ සාධාරණ පංගුව ඔවුන්ට ලබා දීම මූලික කරගෙන තමයි මෙවර විශ්‍රාමිකයන් ඇතුළු පෞද්ගලිකංශෙත්, වතු ශේෂෙත්, රාජ්‍යංශෙත් සමෝගෙම වැටුප්පඩි කිරීමක් කරලා තියෙන්නේ අන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය මත. ඒක ඇඩම් ස්මිත්ගේ මොකක් හරි නෙමෙයි. ඒක සමාජ ලිබරල් වාදීන්ගේ මොකක් හරි නෙමෙයි. ඒක සමාජ වෙළඳපොළ ආර්ථිකය පිළිගන්න මං ඉදිරියේ ඉන්න කෙනාගේ ඒ ජාතිය ගන්න නෙමෙයි. අපිට පේනවා මුදල් ඇමතිවරු වෙන්න බලාගෙන ඉඳලා අපේක්ෂා බංගත්වයට පත් වුණාට පස්සේ අපේ සමාජිකයෝ අපේක්ෂා බංගත්වයට පත් වෙලා ඉන්නවා කියලා කිඹුල් කඳුළු මෙතන හලනයි. එහෙම අපිට පේනවා. අපේ සමාජිකත්වයෝ මිය ගියාය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඉල්ලුවේ. ඕන සමාජවාදී ආර්ථික මූලධර්මයක් කියන්නම්. අපේ අය දැන් සතුටින්ද ඉන්නේ, අසතුටින්ද ඉන්නේ කියලා කියන්නේ. සමාජවාදී ආර්ථික මූලධර්මයක් මොකද්ද? ජනතාව ආර්ථිකයට සම්බන්ධ වෙනවා. තමන්ගේ සාධාරණ පංගුව තමන්ට ලැබෙනවා. ඒක තමයි සමාජවාදී ආර්ථික මූලධර්මය. ඒක තමයි මූලධර්මය. ආර්ථිකයට හැමෝම සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගන්න අයට තමන්ගේ සාධාරණ පංගුව ලැබෙනවා. වෙන මොකක්වත් ලැබෙන්නේ නැහැ. වැඩිපුර ලැබෙන්නේත් නැහැ, අඩුවෙන් ලැබෙන්නේත් නැහැ. ඒක තමයි සමාජවාදී ආර්ථික මූලධර්මය. ඒකට එක වාමංශිකයි. එතකොට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය මොකද්ද? හැම කෙනෙක්ම ආර්ථිකයට සම්බන්ධ කරගන්නවා. ඒ අයගේ සාධාරණ පංගුව ලැබෙනවා. ඒක තමයි. එහෙනම් ඕනනම් කෙනෙකුට කියන්න පුළුවන්, ඕනනම් මේ එහෙනම් දැන් මේ කරලා තියෙන්නේ සමාජවාදී ආර්ථික මූලධර්මයනේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ කියලා මේ ආයෙ දැන් ඕනනම් කියන්න පුළුවන්. ආර්ථිකයට සම්බන්ධ වෙන අයට තමන්ගේ පංගුව ලැබෙන්න ඕනේ. පෞගේ කාලේ ලැබුණේ නැහැ. එනිසා ආරම්භයක් විදිහට පළවෙනි අයවැයම ඒ සමාජ අසාධාරණයන්ට ලක්වෙච්ච සියලුම කණ්ඩායම් වලට සාධාරණයේ ඉෂ්ට කිරීමට අදාළ පළවෙනි පියවර මේ අයවැයෙන් තියලා තියෙනවා. අපි දෙවෙනි පියවරත් ඊළඟ අයවැයෙන් තියෙනවායි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕන හැමෝටම. ඒ ගමන අපි ඉස්සරහට යනවා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයේ මත සමාජයේ අසාධාරණ ලක්වේ ලා හිටපු පීඩාවට පත් වෙලා හිටපු සෑම ජන කොටසකටම මේ අයවැයෙන් ඔවුන්ට ඔවුන්ගේ සාධාරණ පංගුව දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඔය සෞඛ්‍ය ශේෂය සමහර අය පොඩ්ඩක් අනනා ඉන්නවා. තව ශේෂවල ඉන්නවා. ඒගොල්ලන්ගේ පස්සේ වෙන මොකුත් නෙමෙයි. ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා. සමහර අයට ලැබිච්ච ගානට ඒගොල්ලන්ට ලැබිලා නැල්ලු. ඔය විශ්වවිද්‍යාල පැත්තෙනුත් ඇහෙනවා සමහර වෙලාවට. මොකද ඇහෙන්නේ? Tamanට ලැබිලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා. නමුත් තව සමහර අයට වැඩි වෙච්ච විදිහට ඒගොල්ලන්ට වැඩි වෙලා නැහැලු. ඒක තමයි අපේ මූලධර්මය. ඒක තමයි මූලධර්මය. වැඩි වෙන්න ඕනාට වැඩි කරනවා. අසාධාරණ ලක් වෙලා හිටපු අයට ඒක නැති කරන්න අමතර වැඩි කරනවා. ඊළඟට මෙතන දැන් කලින් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා ගොඩක් කලින් කතා කරා දැන් පොඩ්ඩකට කලින් ඔක්කොම වගේ නැගිටලා කතා කරා. ඒ අතරින් එක්කෙනෙක් කියනවා ගොවි ජනතාව අසාධාරණයට පත් වෙලාලු. ගොවි ජනතාව පීඩාවට පත් වෙලාලු. මෑත කාලෙක ගොවියන්ට අපි ගත්ත උපක්‍රම මත උපාය මාර්ග මත වැඩිම වී කිලෝ එකකට Tamanට ලබා ගන්න පුළුවන් වැඩිම මිල ලබා ගනිමින් තියෙනවා. නිෂ්පාදන වියදමට අමතරව උන්ට ලාභයේ වශයෙන් වැඩිම මිල මෙවර ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ මාස් කන්නේ. 2024 25 මාස් කන්නේදී වී මිල අඩු වෙලයි කියලා අඬන්නේ නැති ගොවි ජනතාවක් බිහි කරගන්න පළවෙනි වතාවට පුළුවන් වෙලා තියෙනවා වර්තමාන පාලනය යටතේ. කිසි කෙනෙක් එළියට වහින්නේ අපේ වී මිල අඩුයි කියලා. කිසි කෙනෙක් එළියට වහින්නේ අපේ වී මිල ප්‍රමාණවත් නැහැ කියලා. එහෙම මොකක්වත් නැහැ. අපි මිල තීරණය කරලා තින්නේ කොහමද? අන්න රජයේ මැදිහත් වෙලා තියෙනවා. ආර්ථිකයට 120ට වඩා අඩු වෙන්න බෑ නාඩු. වැඩි වෙන්න පුළුවන්. ඉතින් හොඳයි ගොවියට. 230ට වඩා හාල් මිල වැඩි වෙන්න බෑ. අඩු වෙන්න පුළුවන්. ඉතින් හොඳයිනේ පාරිභෝගිකයන්. මං දැක්ක කොහෙද ගොවිනායකෙක් කියනවා මේ 230ට වඩා තව අඩුවෙන් මිල තියන්න පුළුවන්ලු මේ 120ට ගන්නකොට. එහෙම පුළුවන්ලු. ඉතින් අඩුවෙන් පුළුවන් නම් සුළු පරිමාණ මධ්‍ය පරිමාණ අයට දෙන්න එක හොඳයිනේ. බාධාවක් නැහැනේ. එහෙනම් අපි මාජින් එකක් තියලා තින්නේ නිදාසේ හැසිරෙන්න පුළුවන් වෙන විදිහට. 120ට අඩු වෙන්න ඉඩ තියලා නැහැ. 230ට වඩා වැඩි වෙන්න ඉඩ තියලා නැහැ. එතකොට ඒ අතර උච්චාවචනයකට ඉඩ තියලා තියෙනවා වෙනද පොලට හැසිරෙන්න. ඒක තමයි මෙතන තියෙන වැඩපිළිවෙල. එහෙම වැඩපිළිවෙලක් මීට කලින් ගෙනල්ලා නැහැ. සමාජ වෙනද පොල ආර්ථිකය පිළිගන්න අයට කියන්න ඕන සමාජ වෙනද පොල ආර්ථිකයක් නම් තියෙන්නේ ඒක නම් කරන්න යන්නේ රියලි මණ්ඩලයක් වී මිලදී ගන්න යන්නේ නැහැ. සමාජ වෙනද පොල ආර්ථිකයටදී සමාජ වෙනද පොල ආර්ථිකයටදී මොකද්ද? මං දන්න සජබේ ආර්ථික ප්‍රතිපත්තිය සමාජ වෙනද පොල ආර්ථිකය කියලා කියන්න හදපු අය ඉන්නවා ඇතැම් අවස්ථාවල. හරි, සමාජ වෙනද පොල ආර්ථිකයන් නම් රජය ආර්ථිකයට යම් ආකාරයක මැදිහත්වීමක් කරන්න ගියත් රජයේ ඍජුව මැදිහත් වෙලා ආර්ථිකයේ කොටස්කාරය බවට පත් වෙන්නේ නැහැ සමාජ වෙනද පොල ආර්ථිකයක් ඇතුලේ. ඒ නිසා මේක සමාජ වෙනද පොල ආර්ථිකයක් නෙමෙයි, ඇඩම් ස්මිත්ගේ සම්භාව්‍ය ලිබරල් වාදයක් නෙමෙයි. ඒ වගේම සමාජ ලිබරල් වාදයක් නෙමෙයි. මේක නව ලිබරල් වාදයක් නෙමෙයි. අහගන්න හොඳට රටම මේක ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී. ලංකාවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න ආරම්භ කරපු පළවෙනි වාමාංශික ජනතාවාදී ප්‍රගතිශීලී අයවැය තමයි අපේ ජනාධිපතිතුමා මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ නිසා වටේ කරගෙන අංගල ගහන්න ආගමික මූලධර්ම පන්සල් ගැන පල්ලි ගැන ඒ වගේ මූලධර්ම ආර්ථිකයට ගලපන්න බෑ. ඒක ආගමට අදාළ ඒවා. ආගමේ මූලධර්ම කොහොමද ආර්ථිකයට ගලපන්නේ? ආගමේ උදාහරණ කොහොමද ආර්ථිකයට උදාහරණ හැටියට ගේන්නේ? ඒවා වළංගු නැහැ. ඒ නිසා ඉතා නිවැරදිව අපි මේකෙදි කටයුතු කරලා තියෙනවා. අසාධාරණයට පත් වෙච්ච රජයේ සේවකයෝ පෞද්ගලික අංශයේ සහ ඊට අමතර සමාජය තුළ අධික ලෙස පීඩාවට පත් වෙලා ඉන්න ජන කණ්ඩායම් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වලා අවශ්‍ය කටයුතු ඉටු කරලා තිබෙනවා. ඒ නිසා මේක එක පැත්තකින් ගත්තොත් අපි පීඩී ජනතාව හැමදාම නියෝජනය කළා. මාලිමාව බී වෙන්නම පීඩිත ජනතාව මූලික කරගෙන අයුක්තියට අසාධාරණයට පත් වෙච්ච ජනතාව මූලික කරගෙන ඒ ජනතාව කෙරෙහි අවධානය මේ පුරාම ඉතා මැනවින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒක තමයි මූලික පදනම. ඒ අනුව ඕනනම් කෙනෙකුට කියන්න පුළුවන් මේක පීඩිත ජනතාවගේ උවමනාවන් ප්‍රමුඛ කොටගත් අයවැයක් විදිහටත් අවශ්‍ය නම් කෙනෙකුට අර්ථ දක්වන්න පුළුවන්. දැන් සතුටු වෙනවලු ධනපති පන්තිය. ඒගොල්ලෝ දැන් මේකෙන් සතුටටපත් වෙලා තියෙනවා. ඒ අයට සතුටටපත් වෙන්න 아무 දෙයක් නැහැ. හැබැයි අපි ඒගොල්ලන්ව බහැර කරලත් නැහැ. ඒකත් කියන්න ඕනේ. ඒගොල්ලන්ව මොනවා කරලා බහැර කරලා නැහැ. විදේශ ආයෝජන එන්න පුළුවන් නම්, දේශීය ආයෝජන ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඒගොල්ලන් ඉන්න කියලා දිනනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කිව්වම ඒගොල්ලන්ටත් හරි. ආර්ථික මූලධර්ම මොනවාද කියලා එහෙම් මෙහෙම් අතගාපු අයට තමයි අද මම මේ අයවැයෙන් උත්තර දුන්නේ. ආර්ථික මූලධර්ම මොඩල් ගණනාවක නම් කියමින් ලෝකේ ක්‍රියාත්මක වෙච්ච සම්භාව්‍ය ලිබරල් වාදයේද ආඩම් ස්මිත් එක ආරයිට් අපි ලේපා එයාගම ගෝලයෝගෙන ආපු සමාජ ලිබරල් වාදයේද අපිට එපා. රනිල් වික්‍රමසිංහගේ ගෝලය බවට පත් වෙලා හිටපු නව ලිබරල් වාදින්ද අපිට අදාළ නැහැ. එකක්වත් අදාළ නැහැ. සමාජවාදයේ රස මුළු එක කාලයක් ක්‍රියාත්මක වෙච්ච රජයේ මුළුමනින් ආර්ථිකය බදාගත්න එකද ඒකත් අපිට අදාළ නැහැ. අපිට අදාළයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම කරගත්ත මූලධර්මයේ බවට පත් කරපු අයවැයක් ලංකාවේ පළවෙනි වතාවට ඉදිරිපත් කිරීමේ ගෞරවය අපේ ජනාධිපති මුදල් ඇමති අනුර දිසානායක සහෝදරයාට හිමි වෙනවා. බොහොම ස්තුතියි.